සුබ දවසක් සියලුම දූපුතුන්ට. අදත් ඔන්න ඔයාලගේ ගෙදරට අපි ආවා රුහුණු ගුරු ගෙදර වැඩසටහන තුලින්. එතකොට අපි අද සාකච්ඡා කරන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළ තුන්වෙනි පාඩමට අදාළ ව්‍යාපාර සංවිධානයටම අයත් විෂය කොටස් කීපයක් තමයි අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විෂය කොටස් රැගෙන එන අපි ගා හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයභාර ආචාර්යිනී මහේෂා ගම්ලත් මහත්මියත්, ඒ වගේම ගා උස්වතුන් හසනා බාලිකා විද්‍යාලයේ කේ දිනුෂා ප්‍රියන්ති පෙරේරා මහත්මියත්. ඉතින් දුවේ පුතේ, අද අපිට ඉතුරු වෙලා තියෙනවා ව්‍යාපාර සංවිධාන අතුරින් රාජ්‍ය සංස්ථා ගැන කතා කරන්න. එතකොට රාජ්‍ය සංස්ථාවක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අපි කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අපි මේ වෙනකොට අපි පෙළ පොතේ ව්‍යාපාර සංවිධාන කීපයක් ගැන කතා කරා. අපි සංස්ථාවක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙමු. සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රජය සතුවන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජය සතුවන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ව්‍යාපාර විශේෂය පොදු පාර්ලිමේන්තු පනත් මගින් ආරම්භ කරන්න පුළුවන්. රජය විසින් පත්කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් මේක පාලනය වෙනවා. රාජ්‍ය නීතික මේ අපි රාජ්‍ය සංස්ථා තවත් නම් කීපයකින් හඳුන්වනවා. එතකොට අපිට ඔය මණ්ඩල, ඒ වගේම නීතිගත සංස්ථාව, කොමිසම, අධිකාරිය, කාර්යාංශේ කියන නම් වලිනුත් හැඳින්වෙන්නේ මේ සංස්ථාම තමයි. එතකොට අපිට උදාහරණ වශයෙන් ඔය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කෘෂි රක්ෂණ මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය සංස්ථාවලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. අනිකුත් ව්‍යාපාර සංවිධානවලට මෙන්ම රාජ්‍ය සංස්ථාවලත් දැකිය හැකි ලක්ෂණ කීපයක්ම තියෙනවා. අපි පළවෙනි ලක්ෂණය විදියට අයිතිය හා පාලනය ගැන කතා කරොත්, අයිතිය හා පාලනය පූර්ණ වශයෙන් රජයට අයිතිය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අයිතිය හා පාලනය පූර්ණ වශයෙන් රජයට හෝ වැඩි ප්‍රමාණයක් රජය සතු වෙනවා කියලා කියන්න පුළුවන් අයිතිය හා පාලනය යටතේ. නෛතික පුද්ගලභාවයක් තියෙනවා මේ රාජ්‍ය සංස්ථාවලට. අපි දැන් කතා කරපු සමහර ව්‍යාපාර සංවිධානවලට නෛතික පුද්ගලභාවයක් නැහැ. දැන් අපි මීට පෙර කතා කරපු සමාගම්වලට නෛතික පුද්ගලභාවයක් තියෙනවා නේද? ඒ කියන්නේ සංස්ථාවේ නමින් නීතිමය කටයුතු වලට එළඹෙන්න පුළුවන්. ඒක නිසා නෛතික පුද්ගලභාවයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සංස්ථාවලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් අනුව රාජ්‍ය සංස්ථා පිහිටුවන නිසා එහි පැවැත්ම අඛණ්ඩයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා. මීට අමතරව විශේෂ පනතක් හෝ පවත්නා පොදු පනතක් යටතේම වුණත් මේ රාජ්‍ය සංස්ථා ආරම්භ කරන්න පුළුවන්. මේ වගේ පොදු සේවා සැපවීමේ අරමුණින් තමයි මේවා රාජ්‍ය සංස්ථා බොහෝ වෙලාවට පිහිටුවන්නේ. වගකීම රජයේ සතුවීම, ලියාපදිංචි අනිවාර්ය වීම වැනි සුවිශේෂී ලක්ෂණත් අපිට රාජ්‍ය සංස්ථා තුළ දකින්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු රාජ්‍ය සංස්ථාවල තියෙන වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි දුවේ පුතේ අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා තමයි මේ උචිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය සංස්ථා අත්‍යවශ්‍ය සේවා සඳහා තමයි යෝග්‍ය. ඒ කියන්නේ මහජනතාවට අත්‍යවශ්‍යන බොහෝ සේවා පෞද්ගලික අංශය විසින් සැපයීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය සංස්ථා ක්‍රමය ගොඩාක් උචිතයි කියලා අදහස් කරනවා. දැන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය වගේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයීම සඳහා නිදසුන් විදියට දුවේ පුතේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් මේ රාජ්‍ය සංස්ථාවල තියෙන වාසියක් විදියට පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වෙනවා. ඒකත් වාසියක්. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලය තුලින් මොකද්ද වෙන්නේ? මහ ජනතාවට අහිතකර බලපෑම් ඇති කරනවා. අන්නේ අහිතකර බලපෑම් අවම කිරීමට රාජ්‍ය සංස්ථා යොදා ගන්නවා. ඒ නිසා තවත් පැත්තකින් කියන්න පුළුවන් තරඟකාරී පරිසරයක් නිර්මාණය කරලා දෙනවා. උදාහරණ විදියට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒගොල්ල ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පෞද්ගලික අංශයට ඇති ඒකාධිකාරී බලය අවම කරලා තියෙනවා. තවත් වාසියක් විදියට දුවේපුතේ ලාභය මහජනතාව සතු වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සංස්ථාවක් උපයන ලාභයෙන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනවා. ඒකාබද්ධ අරමුදලෙන් තමයි ඒව මහජන සතු කරලා තියෙනවා. කියන්නේ මහජනතාවට වෙනම් බෙදලා දෙන්නේ නැහැ. මහජනතාවට දැන් යටිතල පහසුකම් නිර්මාණය කරලා තියෙන ඒව මහජනතාව සඳහා හොඳ පාරක් හදනවා. එතකොට පාසලක් හදනවා. අන්න ඒකාබද්ධ අරමුදලට බැර කරලා ඒවයින් ජනතා සුභසිද්ධිය සඳහා කටයුතු කරනවා. එතකොට පෞද්ගලික අංශය එහෙම නැහැ. ඒ කියන්නේ අවමයි. ඒ වගේම තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් මේ ව්‍යාපාරවලට නැහැ. ඒ වගේම මුල්‍ය රජයේ මුල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් දුරට මේ ආයතන පාඩු ලැබමින් තමයි පවත්වාගෙන යන්නේ. මේවා එතකොට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථාවල තියෙන අවාසි විදියට. මොනවාද අවාසි? තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැහැ. රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා. බොහෝ විට පාඩු ලැබමින් තමයි පවත්වාගෙන යන්නේ. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව ඒවා පාඩු ලැබමින් පවත්වාගෙන මහජනතාවට සුභසාධනය තමයි සපයන්නේ. අකාර්යක්ෂම පාලනය. අන්න අකාර්යක්ෂම පාලනය නිසා පරිපාලනය අපහසු වෙලා තියෙනවා. එතකොට මේවා අපිට දක්වන්න පුළුවන් මොකද්ද? රාජ්‍ය සංස්ථාවල තියෙන අවාසි විදියට. ඔව් දුවේ පුතේ, ඔබට අපි දැන් කතා කළ පාඩම් කොටස තුලින් රාජ්‍ය සංස්ථා කියන්නේ මොකක්ද, ඒ වගේම රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ, වාසි, අවාසි පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. ඒ වගේම තමයි තවත් වැදගත් ව්‍යාපාර සංවිධානයක් තියෙනවා. ඒ මොකද්ද? රාජ්‍ය දෙපාර්තමේන්තුව. විභාගයට නිරන්තර ප්‍රශ්න අහලා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් අමාත්‍යංශයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මුළුමනින්ම රජයේ ඍජු අයිතියටත් පාලනයටත් අයත් වෙනවා මේ දෙපාර්තමේන්තුව. බොහෝ විට මහජනතාව සඳහා විවිධ සේවා සපයන තමයි මේ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දෙපාර්තමේන්තු සඳහා ජනතාවට සුභසාධනය සලසන්න උදාහරණ විදියට දක්වන්න පුළුවන්.
ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ, මේ අනෙකුත් ව්‍යාපාර සංවිධානවලටම සාපේක්ෂව රජයේ දෙපාර්තමේන්තුවල දකින්න පුළුවන් ලක්ෂණ මොනවාද කියලා. දැන් නිර්වචනයට අනුවම, හැඳින්වීමට අනුවම අපිට ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ප්‍රධාන ලක්ෂණයක් විදියට අපිට පෙන්වා දෙන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තුවල අයිතිය හා පාලනය සම්පූර්ණයෙන්ම රජයේ සතු වෙනවා. ඕගොල්ලෝ දන්නවා ඕනෑම දෙපාර්තමේන්තුවක් පාලනය වෙන්නේ යම්කිසි අමාත්‍යාංශයක් යටතේ. එතකොට ඒ අමාත්‍යාංශයේ ඍජු පාලනයට මේක යටත් වෙනවා. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින් තමයි මෙහි කළමනාකරණ කටයුතු, පරිපාලන කටයුතු සිදුවෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් අයිතිය හා පාලනය සම්පූර්ණයෙන්ම රජයේ සතු වෙනවා කියලා. තවත් ලක්ෂණයක් තමයි අපිට දෙපාර්තමේන්තුවල දකින්න පුළුවන් නීතිමය කටයුතුවලදී දෙපාර්තමේන්තු ප්‍රධානියා සිය නිලනාමයෙන් පෙනී සිටින්න ඕන. දැන් දෙපාර්තමේන්තුවේ නමින් අපිට බෑ පෙනී සිටින්න නීතිමය කටයුතුවලදී. අපි පෙනී සිටින්න වෙන්නේ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයක් තියෙනවා. සාමාන්‍ය අධිකාරී, ඒ වගේ මොකක් හරි නිලනාමයක් තියෙනවා. අධ්‍යක්ෂ, ඒ වගේ නිලනාමයෙන් තමයි අපි නීතිමය කටයුතුවලදී ඉදිරිපත් වෙන්නේ. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් තමයි නීතිමය කටයුතුවලදී පෙනී සිටින්න සිද්ධ වෙන්නේ.
හොඳයි දුවේ පුතේ, අපි බලමු ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂව දෙපාර්තමේන්තුවල තවත් ලක්ෂණයක්, අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම කියලා මෙතෙන්දී අදහස් කරන්නේ රජයේ අභිමතය අනුව දෙපාර්තමේන්තුවල පැවැත්ම රඳා පවතිනවා. තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි අර මුදල් ලැබෙන්නේ කොහෙන්ද? රජය මගින්. ඒ කියන්නේ අර මුදල් රජය මගින් තමයි සපයන්නේ. රජයේ වාර්ෂික අයවැය ලේඛනයෙන් තමයි දෙපාර්තමේන්තු පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රතිපාදනය කරන්නේ. ඒ වගේම තමයි දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් රජයේ වගකීම දුවේ පුතේ අසීමිතයි. ලියාපදිංචිය අනිවාර්යයි. අන්න ඒව මතක තියාගන්න. ඒ වගේම ඒව තමයි දෙපාර්තමේන්තු වල දකින්න පුළුවන් තවත් ලක්ෂණ විදියට සඳහන් කරන්න පුළුවන්.
ඒ වගේම අනෙකුත් ව්‍යාපාර සංවිධානවල වගේම දෙපාර්තමේන්තු වල අපිට වාසි බොහොමයක් තියෙනවා. හරිද? අපි ඒ වාසි ගැන මොනවද කියලා බලමු. ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට සිදුවෙන්නේ දෙපාර්තමේන්තු වලින්. ඔය ගමනාගමනය, සෞඛ්‍ය සේවය, ජනතාවට අත්‍යවශ්‍ය කටයුතු, අධ්‍යාපනය මේවා ගොඩාක් සිද්ධ වෙන්නේ දෙපාර්තමේන්තු මගින්. ඒක නිසා අපිට කියන්න පුළුවන් ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට සිදුවෙන්නේ දෙපාර්තමේන්තු වලින් කියලා. තවත් වාසියක් තමයි විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනය සඳහා හේතුවන කටයුතු සඳහා දෙපාර්තමේන්තු තමයි මැදිහත් වෙන්නේ. විශාල ප්‍රාග්ධනයක් මේ යට කරන්න වෙන දිගුකාලීන සංවර්ධන වැඩ රටවල්වල තියෙනවා. ඕනම රටක තියෙනවා. අන්න ඒ වැඩ සඳහා දෙපාර්තමේන්තු තමයි මැදිහත් වෙන්නේ. එතකොට ඒකත් අපිට වාසියක් විදියට දකින්න පුළුවන්. අනිත් එක තමයි රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිසක් සේවය කරන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. රැකියා සේවා සැපයීම අතින් රැකියා අවස්ථා වැඩිපුර රජයේ දෙපාර්තමේන්තු වලින් තමයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිසක් සේවය කරන නිසා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් සැලසිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීම සිද්ධ වෙන්නේ දෙපාර්තමේන්තු වලින්. ජනතාවගේ සුභසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සැපයීම සිදු කරන්නේ දෙපාර්තමේන්තු. ඉතින් ඒකත් වාසියක්. අනිත් වාසියක් විදියට, තවත් වාසියක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් හැමෝටම එක වගේ එක සමානව සැලකීමක් දෙපාර්තමේන්තු වල වාසියක්. දෙපාර්තමේන්තු වල පුද්ගල යන්ට විශේෂ වූ වාසි අත්පත් කර දෙන්නේ නැහැ. ඒක නිසා හැමෝටම පොදු සේවයක් තමයි දෙපාර්තමේන්තු වලින් සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් හැමෝටම එක වගේ එක සමානව සැලකීම දෙපාර්තමේන්තු වලින් සිද්ධ වෙනවා කියලා.
හොඳයි දුවේ පුතේ. අනෙක් ව්‍යාපාර සංවිධාන වගේම දෙපාර්තමේන්තු තුලත් යම් යම් අවාසිදායක තත්ත්වයන් දක්නට ලැබෙනවා. එහෙමනම් අපි දැන් බලමු දෙපාර්තමේන්තු වල තියෙන අවාසි. පළවෙනි අවාසියේ විදියට දුවේ පුතේ සඳහන් කරන්න පුළුවන් රජයේ මූල්‍ය නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය, ඒ වගේම විවිධ චක්‍රලේඛවලට අනුව දෙපාර්තමේන්තු කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් මේ දෙපාර්තමේන්තු වලට නැහැ. ඒක අවාසියක්. දෙවනි අවාසිය විදියට සඳහන් කරන්න පුළුවන් සේවයේ නියුතු අතිරික්ත සේවකයන් ප්‍රමාණය වැඩි නිසා දෙපාර්තමේන්තු වල ශ්‍රම පිරිවැය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. තුන්වෙනි අවාසිය තමයි දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා ව්‍යාපාර දෙපාර්තමේන්තු බොහෝ විට පාඩු ලබන්න පුළුවන්. ඒ වගේම තමයි නීති රීති වැඩි නිසා පාලනය අපහසු වෙන්න පුළුවන්. ඒවත් දෙපාර්තමේන්තු වල අවාසි විදියට සඳහන් කරන්න පුළුවන්.
මීළඟට අපිට අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට තියෙන්නේ ව්‍යාපාර සංවිධාන අතුරින් සමිති සංවිධාන කියන ව්‍යාපාර සංවිධාන. සමිති සංවිධාන කියන එක අපි දන්නවා ආරම්භ වෙන්නේම සමිතියක් කියලා කියන්නේ සමාජ සුභසාධනයේ අරමුණු කරගත් සංවිධානයක් ලෙස අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම සමාජික සුභසාධනයේ ප්‍රජා සේවා හෝ පුණ්‍ය කටයුත්තක් පදනම් කරගෙන තමයි මේ වගේ සමිති සංවිධාන ඇති වෙන්නේ. ඉතින් මේ සමිති අපිට උදාහරණ වශයෙන් ඔය අපේ ප්‍රදේශයේ තියෙන ක්‍රීඩා සමිති, ගොවි සමිති, මරණාධාර සමිති, පුණ්‍යායතන සමිති වගේවා උදාහරණ විදියට දකින්න පුළුවන්. දැන් ළමයි එකතු වෙලා තරුණ යෞවන කටයුතු පිළිබඳ මොකක් හරි සමිතියක් පිහිටව ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා කරන ළමයි ටිකක් එකතු වෙලා ගමේ ක්‍රීඩා සමිතියක් ආරම්භ කරන්න පුළුවන්. අන්න ඒවට තමයි අපි කියන්නේ සමිති සංවිධාන කියලා. එතකොට මේ සමිති කියන සංවිධාන වර්ගය ආරම්භ කරන්න හරිම පහසුයි. ලියාපදිංචිය අනිවාර්ය වෙන්නේ නැහැ. ඒ වගේම සමාජික හා සමාජ සුභසාධනය තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. සමාජිකයන්ගේ සුභසාධනයයි සමාජ සුභසාධනය. ඕවා තමයි අපිට සාමාන්‍යයෙන් සමිති සංවිධානයක ලක්ෂණ විදියට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වගේ තියෙන වාසි විදියට අපිට කතා කරන්නත් වෙන්නේ ආරම්භ කිරීම පහසු වීම සමාජිකයන්ට ප්‍රයෝජනවත් වීම වගේ දේවල් අපිට වාසි විදියට දකින්න පුළුවන්. එතකොට අපි අවාසියක් විදියට අපිට කියන්න පුළුවන් මේ වගේ සමිති සංවිධානවල අර වංචා සිදුවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ සමිතියේ ඉන්න කවුරු හරි තමයි භාණ්ඩාගාරික විදියට පත් වෙන්නේ. එයා අවංක හොඳ පුද්ගලයෙක් වුණොත් හොඳයි. නමුත් වංචා වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා සමහර අවස්ථාවලදී. ඉතින් ඒක තමයි අපිට අවාසියකට දකින්න පුළුවන් වෙන්නේ.
හොඳයි දුවේ පුතේ, අපි දැන් එළඹෙමු තවත් කොටසකට. යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීම කියන කොටසට. දැන් ඔයගොල්ලෝ දන්නවා මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලීමට සංවිධාන කළ හැකි විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන පිළිබඳ අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ව්‍යාපාරිකයන් විසින් එවැනි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන සාධක කීපයක් අපි කලිනුත් දැක්වුවා. මොනවාද? අරමුණ අනුව, පරිමාණය අනුව, කළමනාකරණ කටයුතු සිදු කරන්නේ කවුරුන්ද යන වග අනුව. මේ අනුව අපි බලමු අරමුණ අනුව ව්‍යාපාර සංවිධානයක් කොහොමද තෝරා ගන්න කියලා. ව්‍යාපාර සංවිධානයක් තෝරා ගන්නකොට ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් තියෙනවා. මේ වෙනකොට දූල පුතාලට නිතරම ඇහිලා තියෙනවා. එකක් තමයි ලාභ ලැබීමේ අරමුණ, අනිත් එක තමයි සමාජ සුබ සාධන අරමුණ. ලාභ ලැබීමේ අරමුණ කියන්නේ බොහෝ ව්‍යාපාරිකයෝ කැමති ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. ඒ නිසා එයාලා ලාභය උපරිම කරන්න ව්‍යාපාරිකයන්ගේ ප්‍රධානම අරමුණ. එතකොට ව්‍යාපාර සංවිධාන අතුරෙන් ওই තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් හා රාජ්‍ය සමාගම් ආදිය ආරම්භ කරන්නේ ලාභ අරමුණු කරගෙන. ඊළඟට තමයි සමාජ සුබසාධනය අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරමින් සමාජ සුබසාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒවනි සංවිධාන සමාජිකයන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා. ඒ වගේම විපත් හා අසහනයට පත් වූ ජනතාවට සහන සලසන්න අරමුණු පාදක කරගන්නවා. එතකොට පෞද්ගලික හා රාජ්‍යංශෙත් මේ වගේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. නිදසුන් විදියට ගොවි සමිති, ක්‍රීඩා සමිති, මරණාධාර සමිති වැනි සමිති ව්‍යාපාර ගන්න පුළුවන්. සමූපකාර සමිති, රාජ්‍ය දෙපාර්තමේන්තු මේ ව්‍යාපාරිකයා ඒ තමා අපේක්ෂා කරන අරමුණ අනුව සුදුසු ව්‍යාපාර වර්ග තෝරා ගන්න ඕන.
දෙවනුව අපි බලමු ව්‍යාපාර වර්ගයක් තෝරා ගැනීමේදී එහි පරිමාණය පිළිබඳව සලකා බැලිය යුතුයි. එතකොට ව්‍යාපාරයක පරිමාණය තීරණය කිරීම සාධක කීපයක් මත රඳා පවතිනවා. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, කුසලතා හා පළපුරුද්ද සහ විවිධ සම්බදතා ඒවා අතර ප්‍රධාන වෙනවා. මීට අමතරව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය, නිෂ්පාදනයට අදාළ වෙළඳපළ කොටස ආදී සාධකත් අපිට ව්‍යාපාරයේ පරිමාණය තීරණය කරන සාධක හැටියට ගන්න පුළුවන්. ඉතින් ඒව ගැන හිතලා බලලා අපි ව්‍යාපාරයක් තෝරා ගන්න ඕන මොකක්ද ආරම්භ කරන ව්‍යාපාරය කියලා. ඒ අනුව ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරිකයාගේ කැමැත්ත, ව්‍යාපාරිකයාට සපයාගත හැකි සම්පත් ප්‍රමාණය, ආරම්භ කරන ව්‍යාපාරයේ පරිමාව සුළු පරිමාණ හෝ මහා පරිමාණ වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරනවා, මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරනවා. දැන් බොහෝ විට ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් විදියට තමයි. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර විදියට අපිට සලකන්න පුළුවන්. සුළු ප්‍රාග්ධනයකින් අවම නීතිමය බලපෑම් යටතේ ආරම්භ කරන්න පුළුවන්. එතකොට තමන්ගේ දක්ෂතා උපරිම කරගැනීමට හැකිවීම නිසා ඒක පුද්ගල ව්‍යාපාර අපිට තෝරගන්න පුළුවන්. අපි හුඟක් දක්ෂයි නම් අපිටම මේක කරගෙන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපිට පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාරයක් සුළු පරිමාණයෙන් පටන් ගන්න. මහා පරිමාණ ව්‍යාපාරත් අපි මේ පරිමාණය අනුව ව්‍යාපාරයක් තෝරගන්නකොට මේ පරිමාණ දෙකෙන් එකක් ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. මහා පරිමාණයේ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිවන්නේ ව්‍යාපාරිකයා සතු වූ විශාල සම්පත් ප්‍රමාණයක් පවතින්න ඕන. වෙනත් ව්‍යාපාරවල සේවය කිරීමෙන් ලද පළපුරුද්ද, ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් ලබා දෙන ජාල සම්බන්ධතා පැවතීම, රජයෙන් සැපයෙන යටිතල පහසුකම් හා වෙනත් දිරිගැන්වීම් ලබා දීම වැනි දේවල් තියෙනවා නම් අපිට මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන එක සුදුසුයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරගන්න කෙසේද යන්න කියන කරුණ අනුවත් අපි ව්‍යාපාර තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් අපිට සුදුසු ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී අපිට තුන්වෙනි කරුණ විදියට ඒක දාන්න පුළුවන්. මොකද්ද? කළමනාකරණය සිදු කෙරෙන්නේ කවුරුන් විසින්ද යන්න කියන එක අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඒක ගැන හිතලත් ඒක ගැනත් හිතලා තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන. කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මඟ පෙන්වීම හා පාලනය කිරීම තුළින් ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. එතකොට ව්‍යාපාරයේ කළමනාකරණය අයිතිකරු වූ තමන් විසින්ම හෝ කිහිප දෙනෙකු විසින් සිදු කරන්න පුළුවන්. දැන් තමන්ටම මේ කළමනාකරණය සිදු කර ගන්න පුළුවන් කියලා හිතෙනවා නම් තමන්ට පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න. නේද? ඒක පුද්ගල ව්‍යාපාරයක බොහෝ විට අයිතිකරු විසින්ම කළමනාකරණ කටයුතු සිදු කරනු ලබනවා. මොකද ඔහුට ව්‍යාපාරයේ සියලුම කටයුතු සඳහා නිදහසේ තීරණ ගන්න පුළුවන්. නේද? එමෙන්ම ඔහු ව්‍යාපාරයේ අයිතිකරු නායකයා වගේම කළමනාකරු වෙනවා. ඒ නිසා අයිතිකරු ලෙස අරමුදල් සම්පාදනය ආයෝජනය පිළිබඳ තීරණ යාට නිදහසේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතනවා නම් එයාට පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න. නමුත් එයාට හිතෙනවා නම් කළමනාකරණ කටයුතු මට තනියම කරගන්න බෑ කියලා. අන්න එතෙන්දී එයාට කේවල ස්වාමි ව්‍යාපාරයක් සුදුසු වෙන්නේ නැහැ. එතෙන්දී එයා එක්ක හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් සංස්ථාපිත සමාගමක් තෝරගන්න ඕන. ඉතින් ඒ අනුව කළමනාකරණ කටයුතු සිදු කරන්නේ කවුරුන්ද යන්න ගැනත් අපි සලකලා බලලා තමයි ව්‍යාපාර සංවිධානයක් තෝරාගන්න ඕන.
උදුවේ පුතේ, අපි බලමු ඒ කොටසින් ඕගොල්ලන්ට එක ප්‍රශ්නයක් මම ලබා දෙන්නම්. අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන තෝරාගන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට දෙනවා. එතකොට කොහොමද ඕගොල්ලෝ පිළිතුර ගොනු කරගන්නේ? ලාභ ලැබීමේ අරමුණ සහ සමාජ සුබසාධන අරමුණ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීම පිළිබඳ පොඩි විස්තරයක් අහන්න පුළුවන්. එතකොට ව්‍යාපාර වර්ගයක් තෝරගන්නකොට පරිමාණය සලක බලන්න ඕන. ඒ කියන්නේ පරිමාණය අනුව තීරණය කරන්න සාධක කීපයක් රඳා පවතිනවා. දැන් මූල්‍ය ශක්තිය, කුසලතා හා පළපුරුද්ද, අන්න ඒ වගේ දේවල් මෙතෙන්දී සඳහන් කරන්න ඕන. එතකොට ඒ වගේම තමයි දූල පුතාලගෙන් අහන්න පුළුවන් සුළු පරිමාණයක් යනු කුමක්ද, මහා පරිමාණ ව්‍යාපාරයක් යනු කුමක්ද යන්න ඕගොල්ලන් විමසන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අද දූල පුතාලට මේ අවකාශමය පාඩම් කොටස අපිට අදාළ කාල වේලාව හමාර වෙලා තියෙනවා. ඒ නිසා තවත් පාඩම් කොටසකින් ලබන සතියේ මුණ ගැහෙන තෙක් එතෙක් ඔබට ආයුබෝවන්.